පහුගිය දවසක ගාල්ලේ නගර ශාලාවේ පැවැත්වුණු මාත් සම්බන්ධ වුණු උත්සවයට රෑයිරපාන සහෘද සඳරුවන් පැමිණියා. ඔහු පැමිණියේ එදා අප පැවැත් වූ පාසල් දරුවන්ගේ නිර්මාණශීලී රචනා තරංග අංගෙ වගේම වෘත්තීමය පුද්ගලයන්ගෙන් බොහෝ දේ උකහාගෙන බෙදා හදා දුන් ඒ උදෑසන දකින්න. උත්සවයේ අවසානයේ ඔහු රෑ ඉරපානට නිර්මාණය කරපු මනරම් කාඩ් පතක් ඔහුගේ ගමන් මල්ලෙන් එළියට අරගෙන මට පෑවා. රෑ ඉරපාන ගැන කියන්න ඔහු අරඹා තිබුණේ මෙහෙමයි. පුරසඳ එබිගම් කරන්නේ එක මසකට එක දිනකි. ඒ විදිහට දිගින් දිගටම ඉරපාන ඔහුට බලපෑ ආකාරය වර්ණනාත්මකව කියලා තිබුණා. බුද්ධික සඳරුවන් කිව්වා වගේ අපි මාසෙකට හතර වතාවක් පුරහඳ ගේනවා. සෙනසුරාදා බැලුවම ඒකත් එක්ක පුරහඳවල් 8යි. ඒ වුණාට මාව ඔබට කියන්නාවේ මේ හුදු හමුවීම ගැනම නෙමෙයි. ඔහුට තිබුණා, සඳරුවන්ට තිබුණා ප්‍රශ්නයක්. යට ගියාවේ යට ගිය තැන් කෘතිය හැම අස්සක් මුල්ලක් නෑරම ලංකාවේ හතර දිග්භාගේ හොයලා ඔහු වෙහෙසටපත් වෙලා හිටියේ. ප්‍රකාශනය කළ ප්‍රේම් දිසානායකයන් දහසක් වැඩ අතර මේ කෘතිය යළිත් මුද්‍රණය කරන්න ලේස්ති වෙනවා. අපි ඒ බව කිව්වා. එය ඇත්ත. සැප්තැම්බර් සාහිත්‍ය මාසයට නම් තුන්වෙනි මුද්‍රණය අනිවාර්යෙන්ම තියේවි. යට ගියාවේ යට ගිය තැන් කෘතිය. ඒවි බුද්ධික සඳරුවන් සහෘදයට පොරොන්දු වූ විදියට මම මගේ අත්සනත් එක්ක තියෙන මගේ පොත ඔහුට පරිත්‍යාග කරන්නේ ඔහුගේ ඉවසලිවන්ත භාවයත් බෙලියත්තේ පොල් සංවර්ධන නිලධාරියාව වැඩ කරමින් උත්සවයේ අවසානයේ සෑහෙන වෙලාවක් බලා හිඳ කළ ඒ අහිංසක ඉල්ලීමට ගෞරවයක් විදියට. ඇත්තටම යට ගියාවේ යට ගිය තැන් පොත සතු අය පවා කියන්නේ එහි වැදගත් කොටස් පිළිවෙලකට රෑ ඉරපාන ඉදිරිපත් කරන්න කියලා. මා ඇතම් දවසක එහෙම කළා. ඒත් විජය කුවේනි නාමයෙන් මේ රටේ ඇති වී තියෙන යම් යම් ප්‍රවාද යම් යම් නිර්මාණය කියාගන්නා දේවල් ගීත බැලුවම මට හිතුණා WS බණ්ඩාර ගුරුතුමාගේ යට ගියාවේ යට ගිය තැන් කෘතියේ තුන්වෙනි පරිච්ඡේදය විජය කුවේනි පුවත ප්‍රබන්ධයක්ද කියන ලිපිය ඔබ වෙතට ගෙන එන්න. රාවණා පුරාවෘත්තය වගේම මතභේදයට තුඩු දෙන මේ කුවේනි කතාව සැබෑ ලෙස දකින්නට නම් ඉතිහාසය විචාරශීලීව අධ්‍යයනය කළ යුතු වෙනවා. විජය කුවේනි පුවත ප්‍රබන්ධයක්ද ලිපිය කොටසක් මා ඔබට ගෙන එන්නද? යට ගියාවේ යට ගිය තැන් කෘතියෙන් මේ තුන්වෙනි ලිපිය තේරුම් ගන්න ඔබට උදව්වක් වේවි. මේ කෘතියේ පළමුවෙනි ලිපි පුංචි කොටසක් හෝ කියෙව්වොත් ඒ තමා හැබෑටම මේ රටේ නම මොකද්ද කියන ලිපිය. කෙටියෙන් හරි එම ලිපියේ කොටසකට ගියොත් තමයි විජය කුවේනි සම්බන්ධය මේ බණ්ඩාර මහත්මයාගේ අර්ථකථනය ඔබට සනාථ වෙන්නේ. මේ රටේ නම ලංකාව හෝ ශ්‍රී ලංකාව යන්න හෝ සෑම කෙනෙකුගේම පාහේ පිළිගැනීමයි. ඒ ගැන ප්‍රශ්න කිරීම පවා මෝඩකමක් ලෙස පෙනෙන්නට පුළුවන්. එහෙත් වරාහ මිහිරගේ බෘහත් සංහිතාව නම් පැරණි සංස්කෘත ග්‍රන්ථයෙහි එන යට සඳහන් ශ්ලෝකය දෙස මදක් විමසිල්ලෙන් බලන්න. මෙහි දැක්වෙනුවේ භාරත වර්ෂයේ එනම් ඉන්දියාවේ සිට දකුණට වන්නට පිහිටි රටවල නම්ය. මෙහි ලංකා යනුවෙන් එක් රටකුත් සිංහල නමින් තවත් රටකුත් ඇති බව පැහැදිලිවම කියා ඇත. අත දක්ෂිණේන ලංකා කාලාජින සෞරී කීනි තාලිකටා කාංචි මරුචි පට්ටන චෛර්යාටික සිංහලා ඍෂභ. භාරත වර්ෂයේ ඉන්දියාවේ දකුණේ රටවල් අතර සත්වැනි ස්ථානය සිංහලද අටවැනි ස්ථානය ලංකාද බව භාගවත පුරාණය නම් පැරණි ග්‍රන්ථයෙහි සඳහන් වේ. ගරුඬ පුරාණයේ කෘතියෙහිද මේ රට හඳුන්වා ඇත්තේ සිංහල නමිනි. මහා භාරතයෙහිද ජ්‍යෝතිස්තත්වයෙහිද සිංහල නමින්ම මේ රට හැඳින්වේ. රාජශේඛරගේ කාව්‍ය මීමන්සාව භාරත ඛණ්ඩයේ දක්ෂිණ රාජ්‍ය අතර සිංහල නමින් රටක් ඇති බව කියයි. භාරත වර්ෂයේහි කුඩා ද්වීප දහසින් එක දූපතක් හැඳින්වෙන්නේ සිංහල නමින් බව වෛජයන්ති කෝෂය කියයි. ක්‍රිස්තු වර්ෂ 7 සියවසේදී හියුන් සියැන් නම් චීන දේශාටකයා මෙම රට අතීතයේදී රත්නද්වීපේ නමින් හැඳින්වුණ බවත් පසුව සිංහල නමින් හැඳින්වෙන්නට වූ බවත් පවසයි. මුලින්ම අපරට සිතියමක් සකස් කළ ටොලමි නම් ග්‍රීක භූගෝල ශාස්ත්‍රඥයා මෙම රට තප්‍රොබේන් නමින් ග්‍රීකයන් හා රෝමකයන් අතර ප්‍රචලිත වුවත් සැබවින්ම එය එවකට හැඳින්වෙන්නේ සලිකේ නමින් බවත් එහි ජීවත් වන්නන් සිලායි නමින් හැඳින්වෙන බවත් කියයි. ටොලමි මෙසේ පවසන්නේ ක්‍රිස්තු වර්ෂ 139 දී පමණය. සලිකේ යනු ඉන්දියාවේ බටහිර ප්‍රදේශෙහි අප රට හැඳින්වීමට යොදාගත් සිංහලක යන පදයයි. පාරසික රෝමක ජාවක ආදීහි මෙන් අවසානයේ ක යන්නක් යෙදීමේ සිරිතක්ද එකල පැවතිනි. මෙහි සිලා යනු සිංහලයන්ය. රෝමේ ජුලියන් අධිරාජයාගේ කාලයේදී එනම් ක්‍රිස්තු වර්ෂ 361 දී පමණ රෝමකයන් අතර මේ රට සෙරන්ඩිවි යනුවෙන් ප්‍රචලිතව තිබුණු බව පෙනේ. සෙරන්ඩිවි යනු සිංහල ද්වීප යන්න ඔවුන්ට කියවුණු සැටි. අරාබීහු එම වචනය සෙරන්ඩිබ් යනුවෙන් ශබ්ද කළහ. ක්‍රිස්තු වර්ෂ 6 ශතවර්ෂයේ ජීවත් වූ කොස්මස් තප්‍රබේන් නම සහ සියල දිව යන නම් දෙකම මේ රටට යොදයි. සියල දිව යනු සිහල දිව බව අමුතුවෙන් කිව යුතු නොවේ. පුරාණ සියම හෙවත් නූතන තායිලන්තය මෙරට හැඳින් වූයේ සිහිංග යනුවෙනි. එයද සිංහල යන්න ඔවුන්ට කියවුණු ආකාරයයි. චීනයට මෙය සිං ලිංවිය. ක්‍රිස්තු වර්ෂ 1993 දී මෙරටට පැමිණි මාකෝ පෝලෝ මේ රටේ නම සෙයිලාන් බව කියයි. අප මුලින්ම දැක්වූ සංස්කෘතික ශ්ලෝකයෙහි එන සිංහලා ශබ්දයම හෝ එසේත් නැත්තම් සිංහල ද්වීප යන්න හෝ විදේශික කටට හුරු වූ පරිදි සෙයිලාන් ද්වීප් වී පසුව එහි ද්වීප පදය හැලි ඉතුරු වූ සෙයිලාන් පදය විය හැකිය. ක්‍රිස්තු වර්ෂ 1330 දී ඔඩරික් නම් ඉතාලි දේශ ගවේෂකයා මෙරට සිලාන් බව කියයි. ඉහත දැක්වූ සෙයිලාන් පදය ඔවුන්ට හුරු වූ සැටි ඒ. සිංහලයනට නිවාස භූමිය වූ ද්වීපය සිංහල ද්වීප නම් වූ බව ගුරුළු ගෝමීහු ධර්ම ප්‍රදීපිකාවෙහි සඳහන් කරති. සංගමිත්‍ර තෙමේ නොබෝ දවසකින් සිංහලයට බැස ගෝඨාභය රජු දැක යන වැකිය සද්ධර්ම රත්නාකරයෙහි එයි. සිංහල නාමයෙන් සම්මත වූ දේශය ශිලොන නමින් ප්‍රකට වූ බව ශබ්ද කල්පද්‍රුමයෙන් පෙනේ. මෙම ශිලොන යන සංස්කෘත පදයෙහිත් සිලෝන් යන ඉංග්‍රීසි පදයෙහිත් ඇති සමානකම කුතුහලය දනවන්නකි. පෘතුගීසීන් සෙයිලෝ සීලියෝ යනුවෙන්ද ලන්දේසීන් සිලාන් යනුවෙන්ද ඉංග්‍රීසීන් සිලෝන් යනුවෙන්ද උච්චාරණය කළේ සිංහල ද්වීප සෙයිලාන් ද්වීප් වී ඉතිරි වූ සෙයිලාන් පදයමයි. අපේ රටට හිමි සිංහල යන නාමය පැරණි බුරුම වාසීහු ශ්‍රිහිං යයි භාවිත කළහ. සිලන් යන පදයෙන්ද චීන ජාතිකයෝ සිංහල ද්වීපය හැඳින් වූහ. එසේ නම් මේ රට ලංකාව වූයේ කෙසේද? මෙහි මහායාන බුදු සමය පැතිරී තිබුණු අවධියෙහි අප රටෙහි සංස්කෘත පොතපත පැතිර ගියේය. මහායාන පොත්පත් සංස්කෘතයෙන් ලියවී තිබුණු බැවින් ආගම සඳහා පමණක් නොව සාහිත්‍ය වෛද්‍ය ශාස්ත්‍රය ආදී අනෙකුත් විෂයන්ද මෙම භාෂාව ඇසුරෙන් හදාරන්නට අප රට මිනිස්සු පුරුදු වූහ. වාල්මිකීගේ රාමායනෙහි එන රාවණාගේ ලංකාපුරය මෙම රටයයි ඇතමුන් ඇති කළ දුර්මතය සීග්‍රෙන් පැතිර ගියේ මෙම අවධියේය. එය වාල්මිකී පවා නොසිතූ දෙයකි. මා මුලින් දැක්වූ ශ්ලෝකයෙහි ලංකා නමින්ද රටක් ඇති බව පෙනේ. එසේ නම් එය කුමක්ද? එම රට අදත් තිබෙනවාද? අදත් ලකදිව් නමින් හැඳින්වෙන දිවයිනක් ඇත. එය ලංකාවේයි අපි විශ්වාස කරමු. ලකදිව් යනු ලංකාද්වීපයයි. ඒ කෙසේ වුවත් 1972 මැයි 22 දක්වා මුළු ලෝකයම අපරට හැඳින්වූයේ සිංහල යන වචනෙන් බිඳුණු සිලෝන් යන්නෙන් මිස ලංකා නමින් නොවේ.
ජන්ම භූමි වන්දනා පුණ්‍ය භූමි මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි ලෝකම්ය භූමි ජන්ම භූමි වන්දනා පුණ්‍ය භූමි මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි ලෝකම්ය භූමි Sorry. ආර්ය රාජයා ආදි රස්පිදාවනි උදේ සිව් මහා ගඟුන් රිදී කී ගයා වයදි ලංක භූමියේ මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ ලොව රම්‍ය භූමි වූ
ಭೂಮಿಯು ಲೋಭ ರಮ್ಯ ಭೂಮಿಯು